ඊළඟට ගරු නිමල් ලන්සා මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 19ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි, විශේෂයෙන් අයවැලේකණේ පිළිබඳව දෙවන වර කීමේ අවසාන දිනේ අද අයවැලේකණේ පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාව ලැබීම පිළිබඳ ස්තුතියන්ත වෙනවා. විශේෂයෙන් විශේෂයෙන් ඉතිහාසය තුළ මම හිතන්නේ අපේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළත් අයවැය ලේඛන ඉදිරිපත් කරපු ඉතිහාසය තුළත් අති දුෂ්කර සහ අමාරුම කාලයක ඉදිරිපත් කරපු අයවැය ලේඛනයක් තමයි 2023 වර්ෂයේ සඳහා මුදල් අමාත්‍යරය විදිහට අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළේ. ඒ නිසා ඒ සියල්ල කළමනාකරණය කරගෙන අතිගරු ජනාධිපතිතුමා ගරු මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් ඒ අයවැය ලේඛන ඉදිරිපත් කිරීම පිළිබඳව මම මුලින්ම එතුමාට මාගේ ස්තුතිය පිරිනමන්න ඕනේ. විශේෂයෙන් මේ අයවැය ලේඛනය පිළිබඳව පසුගිය සතියේම විපක්ෂයේ ගරු මන්ත්‍රීවරු මයිදන්නේ සම්ප්‍රදායිකවම අයවැය ලේඛනයක් ඉදිරිපත් කරපුවම ආණ්ඩු පක්ෂය ගුණවායනා කරනවා, විපක්ෂය ඒකේ අගුණ දකිනවා. හැබැයි ඒ වගේ කාල වකවානුවක නෙමෙයි මේ අයවැය ලේඛන ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි තමුන්නාන්සලා සියලු දෙනා දන්නවා මේ රට ඉතාමත් අමාරු තැනක තියෙන්නේ. මේ රටේ ආර්ථිකය ඉතාමත් අමාරු තැනක තියෙන්නේ. එහෙම තියෙන අවස්ථාවක මේ ඉදිරිපත් කරපු මේ අයවැය ලේඛනයට වඩා එයා ගිය යම් වැඩපිළිවෙලක් තියෙනවා නම් මීට වඩා වැඩදායි රටට, මීට වඩා ක්‍රමවත් වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒ පිළිබඳව අදහස් දැක්වුවා නම් මං හිතනවා ඒක සාධනීය පියවරක් විදිහට අපිට දකින්න පුළුවන්. හැබැයි එහෙම නැතුව සම්ප්‍රදානුකූලව හැමදාම කරනවා වගේ අයවැය ලේඛනයට නිකම්ම විරුද්ධ වෙලා මොකක් හරි එකක් අල්ලගෙන විරුද්ධ වීම නෙමේ කරන්න ඕනේ විපක්ෂය. විපක්ෂය ඉතාම පෑදිලියොම දැනගන්න ඕනේ මේ අයවැය ලේඛනය කියන්නේ මොකද්ද. අයවැය ලේඛනය කියන්නේ ආදායම සහ වියදම. ඒ කියන්නේ අපේ රටේ ලැබෙන ආදායම ප්‍රමාණවත් වෙන්න ඕනේ මේ රටේ ජනතාවගේ එදිනදා කටයුතු ටික ඉටු කරලා ඉතුරු වැඩ ටික කරගන්න. හැබැයි අපේ ආදායමට අපේ ආදායම ප්‍රමාණවත් නැහැ ඒ වියදම් ටික කව කරගන්න. ඉතින් ඒ නිසා විපක්ෂයක් විදියට විපක්ෂයේ පක්ෂ සියල්ලක් මම හිතන්නේ කටයුතු කරන්න ඕනේ මේ ආදායම වැඩි කරගන්න පුළුවන් ආකාරයේ යෝජනා ඉදිරිපත් කිරීම. එහෙම නැතුව නිකං කටට එන පළියට විවිධ දේවල් දෙඩෙවීම නෙමෙයි. මොකද මේ රටේ අපි තමුන්නාන්සලා සියලු දෙනා දන්නවා අපිට ලැබෙන ආදායමෙන් වැඩි ප්‍රමාණයක් යන්නේ මේ රටේ රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න, විශ්‍රාම වැටුප් සහ සුබ සාධන කටයුතු සඳහා. ඒ නිසා ඒට කවුරු බලයට ආවත්, ඒට කවුරු බලයේ හිටියත් මේ තියෙන සරල ප්‍රශ්නේ අපි තේරුම් ගන්න ඕනේ. මොකද්ද මේ සරල ප්‍රශ්නය? රජයට ලැබෙන ආදායම මදි. රාජ්‍ය පවත්වාගෙන යාම සඳහා ඒ අවශ්‍ය ආදායම මදි. එවනම් මේ ආදායම වැඩි කරන්න ඕනේ. මේ ආදායම වැඩි කරන ගමන් වියදම අඩු කරන්න ඕනේ. අපේ අද විපක්ෂය මොකද කියන්නේ? විපක්ෂය ඇවිල්ලා කියන්නේ මේ බදු ආදායම වැඩි කරලා ආදායම වැඩි කරන්න යන එක වැරදි. රාජ්‍ය සම්පත් පාඩු ලබන රාජ්‍ය සම්පත් විකුණන එක වැරදි. අනේ පැත්තෙන් කියනවා ජනතාවට සුබසාධන දීමනා දීලා තියෙනවා මදි. ජනතාවට අරවා කරන්න ඕනේ, ජනතාවට මේවා කරන්න ඕනේ. ඉතින් මම ආන්නේ මොලේ පොඩ්ඩක් හරි මොංගල් ගතියක් නැත්තම් පොඩ්ඩක් හරි මොලේ තියෙනවා නම් කොහොමද කියන්නේ ලැබෙන ආදායම මදි නම් වියදම ගෙවන්න, තව ගෙවන්න කියන්නේ කොහොමද? ඒ නිසා මම විපක්ෂයේ අද විපක්ෂය ඡන්ද දෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අහනවා මේ රටේ ලැබෙන ආදායම මදි නම් මේ ආදායම වැඩි කරන්න ක්‍රමනේ කියන්න ඕනේ, වියදම අඩු කරන්න ක්‍රමනේ කියන්න ඕනේ. එහෙම නැතුව ඇවිල්ලා මෙතන ඇවිල්ලා කට තිබ්බ පළියට එක එකව කියලා වැඩක් නැහැ. ඒ නිසා ඉතා පෑදිලිව මම මේ සභාවේ කියන්න ඕනේ විපක්ෂයේ කිසිම සාධනීය කාරණාවක් මේ රටේ අයවැය ලේඛනයේ සම්බන්ධ ඉදිරිපත් කළේ නැහැ. ආදායම වැඩි කරන ක්‍රමවේදය මොකද්ද කියන එක ඉදිරිපත් කළේ නැහැ. ඒ නිසා මම හිතනවා අපි සියලු දෙනා පුරුදු වෙන්න ඕනේ කවුරු ආණ්ඩු කළත්, කවුරු බලයේ හිටියත්. අද අපි බලේ ඉන්න පුළුවන්, ඊට තව කවුරුරි බලේ ඉන්න පුළුවන්. හැබැයි ඒ එන ඕන කෙනෙක්ට මේ රට කරගෙන යන්න නම් මේ රටේ ආදායම, රාජ්‍ය ආදායම වැඩි වෙන්න ඕනේ. ඒ වැඩි කරන්න අපි උදව් කරන්න ඕනේ. රාජ්‍ය ආදායම වැඩි වුණොත් රාජ්‍ය ශක්තිමත් තමයි ජනතාව ශක්තිමත් වෙන්නේ. ඒ නිසා මම පළවෙනි කාරණා විදියට ඒ පිළිබඳව මම කතා කරන්න කැමතියි. එහෙම නැතුව ආණ්ඩුවකට බෑ මැජික් වලින් සල්ලි හොයන්න. එහෙම නැත්නම් ඇලඩින්ගේ පුදුම පාන නැ ආණ්ඩුවට සල්ලි මවන්න, ගස් වලින් සල්ලි කඩන්නත් බෑ. ඒ නිසා රාජ්‍ය ආදායම වැඩි කරන්න ආණ්ඩුවට කරන්න පුළුවන් කාර්යභාරයන් ටිකයි තියෙන්නේ. මොකද මේ රටේ තමුන්නාන්සලා දන්නවා විපක්ෂයේ පෞගිය කාලය තුලත් අපි දැක්කා විවිධ සංවිධාන කරනවා පෙළපාලි උද්ඝෝෂණ මොකටද මේ උද්ඝෝෂණ පෙළපාලි කරන්නේ මොකටද රට සාමකාමීව තියෙන රට නැවත වතාවක් විවිධ ප්‍රශ්න ඇති කරලා මේ රටේ ආර්ථිකය විනාශ කරන්න අද අපි තමුන්නාන්සලා සියලු දෙනා දන්නවා අද අපි දන්නවා ආණ්ඩුව විශේෂයෙන් මේ පාඩු ලබන ආයතන දැන් අපි කතා කළොත් කෝටි ප්‍රකෝටි ගණන් මේ රටේ මිනිස්සුන්ගේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් විනාශ කරන ආයතන ටිකක් තියෙනවා විදුලි බල මණ්ඩලය ගත්තොත් මම හිතන කෝටි ප්‍රකෝටි ගණන් පාඩුවේ මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි කාබාසිනිය කරනවා පෙට්‍රෝලියම් ගත්තොත් කෝටි ගණක් මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි කාබාසිනිය කරනවා ශ්‍රී ලංකන් එක ගත්තොත් මේ රටේ කෝටි ගණක් මිනිස්සුන්ගේ සල්ලි කාබාසිනිය කරනවා ඉතින් මේවා හැමදාම කරන්න දීලා ඉන්නද කියන්නේ මේ අඩුම එට ඉඳලා මේක පෞද්ගලීකරණය කළොත් එට ඉඳලා මේ රටේ මිනිස්සු ආල්මැස්සන්න ගෙවන ගද්දි ගෙවන බදු ටිකවත් අඩු කරන්න ආණ්ඩුවට පුළුවන් වෙනවා මොකද මේ සියලු මේ ලියන 22ක් මේ රටේ මිනිස්සු මේ ආයතන අතර පවත්වාගෙන යන්න මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි දෙනවා බලන්න මේ 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 ආයතන තමුන්නාන්සලා කතා කරලා බලන්න අද මහ ලොකුට දේශපාලනය ගැන කතා කරන්න ප්‍රධාන වෘත්තීය සමිතියේ ඉන්න ඒ සියලු දෙනා තමයි මේ මේ ආයතන පහේ තමයි ප්‍රධාන වෘත්තීය සමිති ටික තියෙන්නේ මේ වෘත්තීය සමිති ටික කරන්නේ මොකද්ද මිලියන 22ක බදු අරගෙන මේ ආයතන පහක් නඩත්තු කරන්න ගිහිල්ලා මුළු රටම විනාශයට පත් වෙලා තිනවා ඒ නිසා කවුරු කොහොම කිව්වත් අතිගරු ජනාධිපතිතුමා කියන වාගේ මේ රටේ පාඩු ලබන ආයතන සියල්ල පෞද්ගලීකරණය කරන්න ඕනේ අද එදා විදියට නෙමෙයි මිනිස්සු කල්පනා කරන්නේ මිනිස්සු අද 100%කට වැඩි කැමති තාමත් ගතානුගතිකව ඉතන තාමත් ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න බැරි ලෝකයේ ගැන දන්නේ නැති අය මේවා ගැන කතා කළාට අද මං හිතන්නේ අති බෞතර ජනතාව කැමති මොකද ජනතාවට තේරෙනවා පෞගිය කාලෙ තුර පෙට්‍රල් ටික ගන්න බැරුව ගියාම ඩීසල් ටික ගන්න බැරුව ගියාම මේ පාඩු ලබන ආයතන නිසා තමයි අපිට මේක සිද්ධ වෙන්නේ කියලා ඒ නිසා මං හිතනවා මේක ඉතාමත් හොඳ අවස්ථාවක් ඒ නිසා සමහර අය කිව්වා ටෙලිකොම් එක ලාභ ලබනවා කියලා ටෙලිකොම් එක ලාභ නැහැ අරියන මුල්ලේ වාර්තා පරීක්ෂා කරලා බලන්න ටෙලිකොම් එක පාඩුයි ඒ නිසා මම පෑදිලිව කියන්නේ ඒක මම දැක්කා පෞගේ කාලය තුල විශේෂයෙන් මේ සභාවේ කිව්වා ආර්ථිකය ගැන සමහර අය කතා කරනවා ඉතින් සමහර අය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ එතුමාව ගේන්න විශාල වැඩ කොටසක් කරලා ඒ බලය පවත්වාගෙන එතුමාට උපදෙස් දුන්නු අය අද ඇවිල්ලා එතුමාට විතර චෝදනාව දාලා Taman නිර්දෝෂි වගේ ඇසිරෙන්න හදනවා
Order, please. DC Chairman to the chair. Honorable member, please continue.
Anisha, Mama. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි මේ සභාවේ අපි පෞද්ගලික කාලේ දැක්කා විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කාලේ වගේම ඇමතිකම් කරලා ඊට ඉස්සෙල්ලත් ඇමතිකම් කරපු අය අද විපක්ෂයට ඇවිල්ලා මොනවද කියන්නේ අද ආර්ථිකය හදන්න පුළුවන්ලු අර ආණ්ඩුව නැති වෙනකන් තනතුරු වල ඉඳලා අර ආණ්ඩුව නැති කරන්න උපදෙස් දීලා ගෝඨාභය රාජපක්ෂට මොකද ගෝඨාභය රාජපක්ෂව ගෙනාවේ අපි නෙමෙයිනේ ගෝඨාභය රාජපක්ෂව ගේන්න කියලා වෙනත් අඬක් කාවා ඒ අඬ ඇවිල්ලා තමයි අපිට සිද්ධ වුණේ ගෝඨාභය රාජපක්ෂර වැඩ කරන්න වැඩ කළා එතුමා බලයට පත් වුණාම ඊට පස්සේ උපදෙස් දුන්නු ඒ න්‍යායාචාර්යවරු අද සුවාදීන වෙලා අද කියනවා ආර්ථිකය හදන්න පුළුවන්ලු යකෝ ආර්ථිකය හදන්න පුළුවන් නම් ගෝඨාභය සර්ව ගෙනාවාගේ ගෝඨාභය සර්ට කියලා ඒවා ටික කරන්න තිබ්බනේ ගෝඨාභය සර්ට ලනු දුන්නේ ওই මිනිස්සු තමයි ගෝඨාභය සර්ට දේශපාලනේ තේරෙන්නේ නැහැ දේශපාලනේ තේරෙන කෙනෙක් නොතේරෙන කෙනෙක් දේශපාලනේ ගෙනාවපු එක තමයි පළවෙනි වරද දෙවෙනි වරද අර ගිහිල්ලා උගත්තු වියත්තු කියන අය පෝර ටික කාබනික පෝර ටික කරන්න කියලා බදු අඩු කරන්න කියලා ඒ නිසා ඉතාල පෑදිලි කරු නියෝජ්‍ය සභාපතිතුනි අපි කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂගේ වරදක් නෑ මේක ගෝඨාභය රාජපක්ෂ පෑදිලිම කියලා තිබා දේශපාලන එන්න බෑ කියලා එතුමාට තේරෙන්නේ නෑ කියලා එතුමා ගෙනාපු අය තමයි පළවෙනි වරද කළේ දෙවෙනි වරද කළේ එතුමාට උපදෙස් දුන්නු අය මොකද සෑම තනතුරකම දැම්මේ ඔය කියන වියත්තු වියත්තු තමයි ඉඳලා ගෝඨාභය සර්ව නැති කළේ ඒ නිසා මේ ගරු සභාවේ මම බය නැතුව කියනවා ගෝඨාභය රාජපක්ෂ හැබැයි මට එකක් කියන්න පුළුවන් ඔරෙක් නෙමෙයි මම වෙන කාටවත් සාතික දෙන්නේ නැහැ හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ෆේලියක වුණේ ප්‍රතිපත්තිමය තීන්දුව විශේෂයෙන් බදු අඩු කිරීම ඒකම පෝර කාබනික පෝර ව්‍යාප්තිය ගැනීම මේවා තමයි එතුමාගේ එතුමා පර එතුමාට මේක දාලා යන්න උනේ හේතුව හැබැයි එතුමා සතපා කරගම් කරපු නායකයෙක් නෙමෙයි එතුමා පෑදීලිය පෙන්නවා ජනාධිපතිවරයෙක් වියදම් අඩු කරලා කොහොමද කරන්න කියලා අපේ මන්ත්‍රීවරුන්ට තීරුබදු ෆර්මිට් එකක් දුන්නේ නැහැ වකින් ඩිරෙක්ටර්ස්ලා පත් කරන්න දුන්නේ නැහැ වියදම් අඩු කළා හැබැයි එතුමාට වැරදුනේ කොතනද කරන්න බැරි දේශපාලනයක් ගෙනාව එතුමාව ගෙනල්ලා එතුමාට දුන්නා උපදේශ හැබැයි කුමාර වෙල්ගම මාත්‍යා විතරයි කිව්වේ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරේ කරන්න බෑ කියලා හැබැයි ඒක සනාථ වෙලා තියෙනවා ඒ නිසා අපි මේ වෙලාව ඒක මතක් කරන්න ඕනේ ඒ නිසා ඊටා පෑදිලි අපි කියන්නේ තමන් එක පැත්තේ හිටියා නම් ඒ පැත්තේ ඉඳගෙන හොඳ නරක දෙකටම පෙනෙහිටින්න ඕනේ අන්තිම මොහොතේ නකන් දැවි විශේෂයෙන් කිව්වා නම් ගරු එමතුමා දැන් අපි මම තමයි ඉස්සලම සුවාදුනුනේ ආණ්ඩුවෙන් අනිත් ගාලා දොට්ට දානකන් හිටියා ඔය කෑ ගන්න ගාලා දොට්ට දානකන් හිටියා එමෙතිකන් වල හැබැයි මම පෑදිලි වාන්නේ පළවෙනි වතාවට එළියට ආපු මිනිහා ඇවිල්ලා අපි සාකච්ඡාවට ගිහිල්ලා ඉද්දී ඒ කෙනෙක් ඒ ඔය කතා කරන විද්වතා ඇවිල්ලා කතා කරලා අනිත් දවසේ ගිහිල්ලා කැබිනට් අමාත්‍ය ධුරේ ගත්තා මොන ලැජ්ජ නැති වැඩ කරලා මුළු රටම ඇවිල්ලා කැබිනට් එකට අගමැතිට අයින් වෙන්න කියපු දවසේ තමයි අයින් වුණේ හැබැයි අද 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 මේ ඇවිල්ලා රට හදන්න කතා කරනවා අපිටත් අවුරුදු 30ක දේශපාලනේ නැති වුණ කරපුනේ ඒක නැති වුණේ අපි අවුරුදු 30ක දේශපාලනේ තුල ඉත අමාරුවෙන් ගොඩනගගෙන ආවේ පෞගි අවුරුදු එකමාරක මේ වියත්තු කියන කොටසක් ඇවිල්ලා සමහර ගෝඨාභය රාජපක්ෂට වැරදි උපදෙස් දීපු නිසා අපේ අවුරුදු 30ක දේශපාලනයත් තාත්තලා සීයලා අම්බ කරපු දේත් අපි අම්බ කරපු දේත් නැති වුණා ඒ නිසා මේ පාර්ලිමේන්තුව අපි කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ නෙමේ වැරදි ගෝඨාභය රාජපක්ෂට බෑ කියද්දි එතුමාව ගෙනල්ලා එතුමාට වැරදි උපදෙස් දීලා මුළු රටටම මේ තත්ත්වයට පත් කරපු ඒ වියතු ටික ඒ නිසා මම ඒ පිළිබඳව මතක් කරමින් විශේෂයෙන් මම මේ සභාවේ ඊයේ පෙරදා කතා කරලා තිබ්බා තව මේ පළාත් පාලන ඡන්දය ගැන මම ඉතාමත් සතුටුයි මේ ඔක්කොම කතා කරන්නේ පළාත් පාලන ඡන්දය කල් දාන්න ආණ්ඩුව යනවලු එයි මොකටද අපිට ඕන පළාත් පාලන ඡන්දය කල් දාන්න අපිට අපි කොහේ හරි කියලා තියෙනවද පළාත් පාලන ඡන්දය කල් දානවා කියලා ඡන්ද අපිට ඡන්ද කල් දාන්න ඕනෙත් නෑ ඡන්ද වේලස්සින් ගන්න ඕනෙත් නෑ දැන් පළාත් පාලන ඡන්ද කල් දාන්න යනවා කියන අය පාර්ලිමේන්තුව ගේන්න කියලා වේලස්සින්. ඒතර ඒක ප්‍රජාතන්ත්‍රවාදීද? ඒක ව්‍යවස්ථානුකූලවද? එනිසා අපි කොයිම වෙලාවකවත් ඡන්ද කල් දාන්න උත්සාහ කරන්නේ නෑ. හැබැයි මේ මැතිවරණ ක්‍රමය කියන්නේ විකෘතියක්. කවුරු හරි මෙතන ඉන්න මොලේ තියෙන එක්කෙනෙක් හරි කියන්න ප්‍රාදේශ සභා ඡන්දයේ ක්‍රමය විකෘතියක්ද නැද්ද? මේ 225ම පිළිගන්නවා පළාත් පාලන මැතිවරණයේ කොට්ටාස වැඩි මේ පත් වෙන ක්‍රමවේදය වැරදි මේක විකෘතියක් හැබැයි විකෘතිය තියන්න කියනවා පුදුම වැඩන්නේ එක්ක මොඩේ වෙන්න ඕනේ එක්ක පිස්සු වෙන්න ඕනේ මේ විකෘති මැතිවරණ ක්‍රමයටම මැතිවරණයේ තියන්න කියන අය එක්ක මොඩේ වෙන්න ඕනේ එක්ක විකෘති මානසිකත්වයෙන් පෙළන අය වෙන්න ඕනේ මොකද මේ 225ම ඡන්දේ වල්ලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වනේ මේ ක්‍රමය හරියන්නේ නැහැ මේක වැරදි කියලා ඒ කියපු අය කියනවා විකෘතියක් හරි කමන්නේ තියන්න කියලා. ඉතින් එහෙම කියන්න පුළුවන් මානසික ලෙඩෙක්ට විතරයි. ඒ නිසා අපි පෑදිලිවම කියන්නේ මේ මැතිවරණ කොට්ටාස අඩු කිරීම විතරක් නෙමේ මේ මැතිවරණ ක්‍රමෙම වෙනස් කරන්න ඕනේ. මොකද මම හොඳම උදාහරණය දෙන්නම්කෝ. දැන් මීගම ආසනේ ගන්නකො මගේ ආසනේ ඡන්ද තිබ්බම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළේ. හැබැයි සබ නගරාධිපති උනේ කවුද? මගේ මල්ලේ පැනදුණු පොට්ටුවේ. කොහමද? විකෘති මැතිවරණ ක්‍රමෙින්ද? විකෘති මැතිවරණ මීට වඩා හොඳ උදාහරණ ඕනේද? මගේ මීගමුවත් එමයයි, වත්තලත් එමයයි. අපි බලේ පිටුවේ පෙරදිලා. ඒ නිසා මේ විකෘති මානසිකත්වයෙන් පෙළෙන මේ සමහර මන්ත්‍රීවරු විකෘති ආසාවල් ඉටු කරගන්න මැතිවරණ දැන් හරි අපි කියමු මැතිවරණ තිබ්බා කියලා. මැතිවරණ තිබ්බා. එතන මේ පළාත් පාලන ආයතනවල මේ මිනිසුපත් උනා. මොකද්ද අනිත් දවසේ මේ රටේ මිලියන 22ක බඩු අඩු වෙනවද? මේ රටේ මිලියන 22ක තියෙන ප්‍රශ්න ඔක්කොම ඉවර වෙනවද? ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ අපි පෑදිලියම සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. අපි යථාර්ථයට මූණ දෙන්න ඕනේ. අපි නිකන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ ආයවැයලයකට විරුද්ධ වෙලා දෝෂාරෝපණය කළා, අඩුපාඩු ඔයලා, අඩුපාඩු කියලා වැඩක් නැහැ. අපි රටක් වුණාම කවුරු ජනාධිපති වුණත්, කවුරු අගමැති වුණත්, කවුරු ආණ්ඩු කළත් ඒ ආණ්ඩුව පවත්වාගෙන යන්න අපි උදව් කරන්න ඕනේ. එතකොට තමයි මේ රට දියුණු වෙන්නේ. දැන් තමුන්නාන්සලා ගරු නියෝජ්‍ය සභාපතිතුමනි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් මේ මාස හතර පහකට ඉස්සෙල්ලා කොහොමද මේ රට තිබ්බේ අතිගරු ජනාධිපතිව පත් වෙන්න ඉස්සෙල්ලා? එමෙතනම ගෑස් පෝලින් තිබ්බේ නැද්ද? පෙට්‍රල් පෝලින් තිබ්බේ නැද්ද? ඉන්ධන පෝලින් තිබ්බේ නැද්ද? කිරිපිටි පෝලින් තිබ්බේ නැද්ද? පෑ 10 12 විදුලිය කැපුවේ නැද්ද? ගමනාගමනේ තිබ්බද? ඉස්කෝල වාලා තිබ්බේ නැද්ද? හැබැයි එතුමා පත් වෙලා ඉතා ටික කාලයක් තුල ඉන්ධන ටික දෙනවා, පෝර ටික දෙනවා, බේට් ටික දෙනවා, කිරිපිටි පෝලින් නැහැ, ගෑස් පෝලින් නැහැ, මොකුත් නැහැ. හැබැයි මේක පොඩ්ඩක්වත් හොඳ ක්‍රමයක් කියන එක පේන්නේ නැද්ද මේ පාර්ලිමේන්තු ඉන්න මේ දේශීය සභාව කාට විපක්ෂයට? රටේ මිනිස්සුන්ට තේරෙනවා, රටේ මිනිස්සු කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව පටන් ගත්තට පස්සේ යම් සාධනීය වැඩපිළිවෙලක් යනවා කියන එක. එනිසා අපි තාමත් පෑදිලිව කියන්න ඕනේ, එතුමා පටන් ගත්තට පස්සේ ඒවා ටික වගේම දැන් අද බලන්න සංචාරක එනවා, ආපු නැති ෆ්ලයිට් එක දැන් එනවා, ආයෝජන එනවා. අපි දැක්කා සූර්ය අපේ අද ඉන්දියාවේ අදානි සමාගම විදුලි බල මණ්ඩලය සඳහා මෙගාවට් 500ක මිලියන ගානක සූර්ය බල සඳහා ආයෝජනය සඳහා අත්සන් කළා. එයා පැත්තේ වරාය සංවර්ධනය සඳහා මිලියන 800කට අත්සන් කළා. පෝට් සිටි එක සඳහා විවිධ ව්‍යාප්ති සඳහා මිනිස්සු එනවා, ආයෝජක එනවා, ටික 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 රට උඩට එනවා, රටේ මිනිස්සු සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. හැබැයි කාටද කටුවා ඉන්නේ? කටුවා ඉන්නේ විපක්ෂයට. මොකද්ද ඕනේ? මොනවා හරි කරලා මේක කඩාකපල් කරේ. එනිසා තමයි ඇදුවා උද්ඝෝෂණය. සියලු පක්ෂ එකතු වෙලා සියලු වෘත්තීය සමිති කියන්නේ රට කාපු වෘත්තීය සමිති. මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි කාපු වෘත්තීය සමිති හදලා මොකද උනේ? අන්තිමට ප්‍රධාන විපක්ෂයේ විපක්ෂ නායකතුමාට ඌ කිව්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාලේකන්ට ඌ කිව්වා, තමන් ගිහලා ඉඳ ගන්න ඕනේ, තමන් එක්ක යන්න පුළුවන් කණ්ඩායමකට. පෙරට්ටෝ එක්ක යන්න පුළුවන්ද? ගෙවල් ගිනි තියෙන මංකොල්ල කන පෙරට්ටෝ ජේපී කාර්යයක් යන්න පුළුවන්ද? ගමනක් ප්‍රධාන විපක්ෂෙට, අනේ පක්ෂවලට යන්න බෑ. එනිසා අපි ඉඳ ගන්න ඕනේ, ඉඳ ගද්දී අපි එක්ක යන්න පුළුවන් කණ්ඩායමක් එක්ක. ඒව නැතුව ඉඳගෙන තමයි ඔය ගිහලා පාඩම් ඉගෙන ගත්තේ. එනිසා අද රට යම් තැනකට එනවා, රටේ මිනිස්සු මේක කියනවා, මේක බලාගෙන ඉන්න බෑ. එනිසා මොනවාරි කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරන්න ඕනේ, මොනවාරි විරුද්ධතාවයක් කරන්න ඕනේ. ඒක තමයි මේ කරන්නේ විපක්ෂය. අද නැත්තම් අද මොකද්ද මේ ආවේලයකට විරුද්ධ වෙන්න තියෙන හේතුව? මොකද හේතුව? මේ වෙලාවේ වෙන මීට වඩා හොඳ ආවේලයකට තියෙනවා නම් ඉදිරිපත් කරපන්කෝ සංශෝධන. අපි ඕනම පනතක් ගෙනාවාම, ඕනම වැඩසටහනක් ගෙනාවාම සංශෝධන ගේනවනේ. ඇයි මේකට සංශෝධන ගේන්නේ නැත්තේ? සංශෝධන ගේන්න බෑ, මීට වඩා ගේන්න බෑ. ගෙනාවොත් මොකද්ද කරන්න තියෙන්නේ? ආදායම වැඩි කරන්න බදු දාන්න වෙනවා. වෙන මොනවද කරන්න පුළුවන්? අඩු කරන්න ගේන්න පුළුවන්ද? සල්ලි පඩි ටිකවත් ගෙවන්න සල්ලි නැති රටේ අඩු කරන්න ගේන්න පුළුවන්ද? එනිසා සංශෝධන ගේන්නේ නැහැ. හැබැයි බොරුවට කියනවා අපි මේකට විරුද්ධයි, මහජනතාවට සාන නැහැ, මහජනතාවට මීට වඩා සාන දෙන්න ඕනේ, ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරන්න ඕනේ. මොන මොලේ පොඩ්ඩක්වත් තියෙනවා නම් මේම කතා කියනවද? මේ වගේ මෝඩ කතා. එනිසා අපි මේ අයවැය ගෙනල්ලා තියෙන්නේ යම් මට්ටමකට මේ රට ස්ථාවර කරන්න. එනිසා අපි පෑදිලියම කියන්න ඕනේ, රට තිබුණු තත්ත්වෙන් අද රට යම් මට්ටමකට ගොඩ අරගෙන තියෙනවා. අපිට පේනවා මේ විදියට ගියොත් රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න එන්නේ අඩු කරගන්න පුළුවන් වෙයි. ඒ නිසා මම අද විරුද්ධ වෙන විපක්ෂයට කියන්නේ ඉතා පෑදිලිව, නිකන් විරුද්ධ වෙන වාලයට විරුද්ධ වෙන්නේ නැතුව, තමුන්නාන්සලාට තියෙනවා නම් මේ ලේකෙලින් වඩා හොඳ යෝජනා, ඒ යෝජනා ඉදිරිපත් කරන්න කියලා ඉතාමත් දයාපත් වෙල්ලමින් මම යන්නේ එනවා. සිරිද කටිස්ති.
Thank you. Honorable Kanchana Vijayasekara, you have 26 minutes.
සුති කරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, විශේෂ මත දවසේ අයවැය දෙවනවර කිවීමේ අවස්ථාවේ ඒ විවාදයේදී කරුණු කීපයක් ඉදිරිපත් කරන්න ලැබීම පිළිබඳව සතුටට පත් වෙනවා. විශේෂම ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, පසුගිය සතියක පමණ කාලය මේ පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරපු කරුණු දිහා බැලුවම විශේෂයෙන්ම අද දවසෙත් විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු මේ අයවැය දිහා ඔවුන්ගේ චෝදනා එල්ල කරත් ඔවුන්ගේ විකල්ප වැඩපිළිවෙල මොකක්ද කියන එක පිළිබඳව මේ පාර්ලිමේන්තුවට රටට කියන්න අපොහොසත් වෙලා තියෙනවා. පහුගිය දින 7ේම මේ විවාද පවත්වන හැම අවස්ථාවෙම මේ අයවැය පිළිබඳව විවේචන එල්ල කරාට අපි දන්නවා ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, මේ අයවැය ඉදිරිපත් කරන්න ඉතාමත්ම අභියෝගාත්මක අවස්ථාවක, රටේ අපහසුම අවස්ථාවේ මෙවැනි අවස්ථාවක් මීට පෙර අපි දන්න ඉතිහාසයේ අපිට අත්දැකීමක් නැහැ. මෙවැනි අසීරු අවස්ථාවක් යුද්ධ අවස්ථාවෙත් මීට වැඩිය ආර්ථිකමය වශයෙන් ශක්තියක් තිබුණු අපි අද ඊටත් වඩා අමාරු අභියෝගාත්මක තැනකින් අවස්ථාවක ඉඳලා ඉදිරිපත් කරපු අයවැයක් හැටියට මම විශ්වාස කරනවා මේ අයවැය ජනප්‍රිය අයවැයක් නොවුනත් මේ අයවැයට ආණ්ඩු පක්ෂේ විපක්ෂේ වැඩි අප්පුඩි ගහන අයවැයක් නොවුනත් මේක අඩිතාලමක් කරන මේ රටේ ඉදිරි අනාගතයේ ශක්තිමත් කරන ඒ ආර්ථික වැරපිලට ප්‍රවේශයක් ලැබෙන අයවැයක් හැටියට තමයි අපි දකින්නේ. විපක්ෂේ නියෝජනය කරන බොහෝ මන්ත්‍රීවරු පහුගිය අවුරුදු දෙකහමාරේ අපේ ආණ්ඩුවට චෝදනා එල්ල කරේ ආර්ථිකය විනාශ කරන්න ප්‍රධාන හේතු බවට පත්වෙච්ච බදු අඩු කිරීමේ ප්‍රතිපත්තිය. ආර්ථිකයේ කළමනාකරණයේ තියෙන දුර්වලතාවයන්. රාජ්‍ය සේවයට බඳවා ගැනීම. ප්‍රතිව්‍යුහගත කිරීම නොකිරීම. ආයෝජන වලට අවස්ථා නොලැබීම. මේවා තමයි විශේෂයෙන්ම පහුගිය කාලේ එල්ල කරපු චෝදනා. හැබැයි එල්ල කරපු චෝදනා කරපු පිරිසම අද දවසේ ඔවුන් නියෝජනය කරපු මතයෙන් යම් කොටසක් හෝ මේ අයවැය ඇතුළේ ඇතුළත් කරලා තියෙනවා. ඒ ඇතුළත් කරපු කොටසටත් අඩුම තරමේ අද සහයෝගය නොදක්වන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මම දැක්කම කියලා තියෙනවා සමගි ජන බලවේගයේ විරුද්ධ වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරුද්ධ වෙනවා. මේ අයවැයට විරුද්ධයි කියලා. ශ්‍රී ලංකාවේ තුන්දෙනා ඇත්තටම කනගාටුයි. තුන්දෙනා ඉන්නේ. ඒ තුන්දෙනාගෙනුත් කීයක් ඉතුරු වෙයිද දන්නේ නැහැ අයවැය ඉවර වෙනකොට. අයවැය ඉවරනකට කී දෙනෙක් ඉතුරු වෙයිද කියලා එකක් දන්නේ නැහැ. ඒ නිසා මගේ ගණන් හොඳරම දන්නවා මගේ ගණන්. ගණන් ෆේල් නැහැ. තනතුරු දෙක තුනක් දුන්නම් ওই තුනක් නැති වෙනවා. ඉල්ලපු තනතුරු නොලැබිච්ච නිසා ඔතන තුනක් ඉන්නවා. ඒක තමයි ඇත්ත කතාව. ඉල්ලපු තනතුරු ටික දුන්නනම් ඔතන ඉන්නේ නැහැ. හරි? ඒ ඉල්ලපු තනතුරු ටික දුන්නනම් ඉල්ලපු තනතුරු ටිකත් අපි දන්නව මොනවද කියලා. ඉල්ලපු තනතුරුත් දන්නවා. ඉල්ලපු තනතුරුත් දන්නවා. ඒ නිසා මම ඒක පැටලෙන්නේ යන්නේ නැහැ. ඒ නිසා ඔබතුමන්ලා මම දන්නේ නැහැ තව සතියකින් මෙතනට එන්න වෙයි. ඒකෙන්ද මොනවත් වැඩියෙන් කියන්න යන්න එපා. ඔය ඔබතුමන්ලාට මේක ආයේ උත්තර දෙන්න වෙයි මේ පැත්තට ඇවිල්ලා. ඒ නිසා අපි දැක්කනේ 2015 ඔය වගේම තමයි ගරු මන්ත්‍රීතුමා ඔබතුමා අපිත් එක්කනේ හිටියේ 2015 එකට වාඩි වෙලා ඉඳලා අපි දුරකථන ඇමතුමෙන් දැක්කේ ගිහිල්ලා රාජ්‍ය අමාත්‍යකමේ නියෝජ්‍ය අමාත්‍යකමේ දිවුරුම් දුන්නයි කියලා අපිත් එක්ක හිටියේ. ඔබතුමා තොප්පිය දාගන්න එපා. තොප්පිය දාගන්න එපා.
හොන්ඩබල් මෙම්බර් එලා
ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි
හොන්ඩබල් මිනිස්ටර්
අද
ප්ලීස් කන්ටිනියු ස්පීච්
අද නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි අද දවසේ මේ අයවැය ඇතුලේ අයවැය ඉදිරිපත් කරලා තියෙන අවස්ථාවේ අපි විශේෂම විපක්ෂයට කියන්නේ විපක්ෂ නියෝජනය කරන පිරිස් වලට අයවැයට දෙන්න ඔබතුමන්ලගේ අදහස මොකද්ද කියන එක. මොකද්ද මේ අයවැයට ඔබතුමන්ලා ගැලපෙන්නේ නැත්නම් මොකද්ද ඔබතුමන්ලා යෝජනා කරන්න කියන එක. යෝජනාව දෙන්නේ නැහැ. හැබැයි අයවැය හැම දෙයක්ම වැරදියි කියලා කියනවා. බදු වැඩි කරන එකවත් වැරදියි කියලා කියනවා. බදු අඩු කරපු එක වැරදියි කියලා ආණ්ඩුවෙන් එළියට බහිනවා. ආර්ථික කළමනාකරණය කරේ නැහැ කියලා ආණ්ඩුවෙන් එළියට බහිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහේ නැහැ සාකච්ඡා කරේ නැහැ කියලා එළියට බහිනවා. හැබැයි ජාත්‍යන්තර අරමුදලත් එක්ක ගනුදෙනු කරගෙන නැරකට මෙන්න මේ ඒ ප්‍රවේශය ගන්නකට නෑ ඒක කරන්න එපා කියලා කියනවා. ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි ප්‍රතිපත්තියක් තියෙන්න ඕන මොන දේ කරන්නත්. ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. ඒ ප්‍රතිපත්තිය මොකද්ද කියන එක හුඟක් දෙනෙක්ට අද අවබෝධ වෙලා නැහැ. අද ඉතාමත්ම අභියෝග අවස්ථාවක ඉන්නේ. මීට මාස 6කට පෙර ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි මොකද මේ රටේ තිබුණු ප්‍රශ්නේ? ආර්ථික ප්‍රශ්නෙත් එක තිබුණේ මොකද්ද? දින 4ක් 5ක් ජනතාව හිටියේ පෝලිං වල. ඉන්ධන පෝලිං වල හිටියා. ගෑස් ගන්න පෝලිං වල හිටියා. පොහොර ගන්න පෝලිං වල හිටියා. හැමදේම ගන්න පෝලිං වල හිටියේ. එතකොට විපක්ෂයට දෙනු සටන් පාටි මොකද්ද? සටන් පාටි තමයි ආණ්ඩුවට කළමනාකරණය කරගන්න බෑ. පෝලිං වල ජනතාව ඉන්නේ. අත්‍යවශ්‍ය ආහාර ටික දෙන්න බෑ. අත්‍යවශ්‍ය සේවාවන් ටික දෙන්න බෑ. ජනතාව මැරෙනවා, රෝගී වෙනවා. මේකට විසඳුමක් දෙන්න කියලා. හැබැයි ඒ විසඳුම දුන්නා අද දවසේම නැකට යම් කළමනාකරණයක් කරලා තියෙනවා. මම කියන්නේ 100%ක් අවශ්‍යතාවෙන් 100%ක් සම්පූර්ණ කරලා තියෙනවා කියලා. හැබැයි අපේ තියෙන සීමිත සම්පත් ටික කළමනාකරණය කරලා අද ඉන්ධන පෝලිම, ගෑස් පෝලිම, පොහොර පෝලිම, අත්‍යවශ්‍ය ආහාර වෙනුවෙන් තියෙන පෝලිම අද අවම කරලා තියෙනවා. අපි පිළිගන්නවා අද විශාල බරක් තියෙනවා ජනතාවට. අද විශාල බරක් තියෙනවා ජීවන වියදම කියන එක ඉහළ ගිහිලා තියෙන්නේ. මේක අපි සියලු දෙනාම වගකීම ගන්න ඕන කාරණාවක් ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි. මේක මේ මාස 6කින් අවුරුද්දකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හින්දා සිදුවෙච්ච දෙයක් නෙමෙයි. මේක අවුරුදු ගණනාවක් තිස්සේ ඉඳලා අපි බොහෝ දේවල් අපි ආනයනය කරපු මිලට නෙමෙයි ජනතාවට දුන්නේ. ආනයනය කරන්න යන වියදමට වැඩි අඩු වියදමට කාලයක් තිස්සේ අපි ජනතාවට දුන්නා. විදුලි බල මණ්ඩලය ගත්තම විදුලි බල මණ්ඩලය පාඩු වෙන්න හේතුව මොකද්ද? අතිරික්ත සේවකයෝ කියන එක්තරා කාරණාවක් පමණයි. ඒක එක කොටසක් විතරයි. අකාර්යක්ෂමතාවය කියන එක කොටසක් පමණයි. හැබැයි ඒ දෙකටම වැඩිය තියෙන්නේ අපිට යන වියදමට වැඩිය අඩු මුදලකට ඒ සේවාවන් ලබා දීම කියන එක. 2013 ඉඳලා විදුලි බිල සංශෝධනය වෙලා තිබුණේ නේ. ඒක එකවර සංශෝධනය වෙච්ච නිසා තමයි අද ලොකු විශාල බරක් ජනතාව මත පැටලලා තියෙන්නේ. ඒක ක්‍රමානුකූලව අවුරුද්දෙන් අවුරුද්ද මාස 6න් 6ට ඒ කටයුතු සිද්ධ වුණා නම් ඒ බලපෑම විශාල වශයෙන් ඇති වෙන්නේ නැහැ. ආදායම වැඩි වෙනකොට ආදායමට සරණ ආකාරයට වියදමත් වැඩි වෙනවා. ඉන්ධන මිල පහුගිය අවුරුද්දේ තිබුණේ ජනවාරි මාසේ වෙනකොට තිබුණේ රුපියල් 119යි ඩීසල් මිල. රුපියල් 119 රුපියල් 435ට. සමහරු හිතනවා නෑ මේක තව අඩු කරගෙන යන්න ඕන. අඩු කරගෙන යන්න අපේ රටේ ඉන්ධන නිෂ්පාදනය කරන රටක් නෙමෙයි. අපේ රටට සියලුම ඉන්ධන අපි ආනයනය කරන්නේ. සමහරු හිතාගෙන ඉන්නවා විපක්ෂ ඉන්න කට්ටිය මෙන්න මේ මුදලට ගන්න පුළුවන් මේ මුදලට විකුණන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ අපේ රට තියෙන සාමාන්‍ය තත්ත්වක කියලා. බැංකුව ඇතුලේ ණයවර ලිපියක් විවෘත කරන්න බැරි නම් ණය සහතිකයක් දෙන්න බැරි නම් මහා භාණ්ඩාගාරයෙන් සහතිකයක් දෙන්න බැරි නම් මහා බැංකුවෙන් සහතිකයක් දෙන්න බැරි නම් බැංකු පද්ධතිය තුළින් සහතිකයක් දෙන්න බැරි නම් ඒ සමාගම් වලින් සහතිකයක් දෙන්න බැරි නම් අපි බංකොලොත් බව කියලා අපි තීරණය කරලා තියනවා නම් අපි සාමාන්‍ය තත්ත්වක නෙවෙයි ඉන්නේ. හැබැයි සමහරු හිතනවා සාමාන්‍ය තත්ත්වක ඉන්න විදියට අපිට ගනුදෙනු කරන්න පුළුවන් කියලා. අපිට එහෙම කරන්න බෑ. නමුත් ඔම එකක් කියන්න ඕන ගරු මුලාසනේ නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, අපි මාස 6කට තිබිච්ච තැන ඉඳලා අද යම් කිසි ආකාරයක අපි වර්ධනයක් අද ලබලා තියෙනවා. අපි ඒ ගමනේදී යම් වර්ධනයක් ලබලා තියෙනවා මේ ක්ෂේත්‍රවල. මම නියෝජනය කරන විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශය අපිට පහුගිය කාලේ ඩොලර් මිලියන 600ක් පමණ වියදම් කර අපි ඉන්ධන ආනයනය කරා. අපිට මේ මුදල් දරා ගන්න බැරි හින්දා අපි ඒක කළමනාකරණය කරගත්ත ඩොලර් මිලියන 250කට 300කට. ඒ 250 300 හොයාගත්තත් හරි අමාරුයි. හැබැයි දැන් අපි දන්නවා අපිට අවශ්‍යතාවයේ ඩොලර් මිලියන 200 250 හොයා ගන්න පුළුවන් ක්‍රමවේදයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ රටේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත විය යුතුමයි. කවුරු හරි කියනවා නම් මේක අපේ ජාතික සම්පදක්, මෙන්න මේක තියාගෙන ඉන්න ඕන, මේක තියාගෙන තමයි අපි ගොඩනගෙන්න ඕන කියලා. ඒක තමයි මේ රටේ ජනතාව දාන මුලාම. අපේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 100ක් අපි අවුරුදු 70ක් 80ක් තිස්සේ අපි කතා කරනවා. මොනම ආණ්ඩුවකටත් පුළුවන් වුණාද ඒක පාවිච්චි කරලා ප්‍රයෝජනයක් ගන්න? හැමෝම ආණ්ඩුව කරලා තියෙනවනේ. ජනතා විමුක්ති පෙරමුණත් ආණ්ඩුවේ කියන්නේ. ඉකේ නැහැ කියන බෑනේ. ජනතා විමුක්ති පෙරමුණත් හිටියා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් හිටියා, එක්සත් ජාතික පක්ෂෙත් හිටියා, සමගි ජන බලවේගෙත් ඉන්නවා. සමගි ජන බලවේගෙත් ඉන්නවනේ ආණ්ඩුවේ.
ඔව් ඉන්නේ.
මේ ඉන්නවනේ ආණ්ඩුවේ.
ඔව් සමගි ජන බලවේගෙ.
ඩයනගමගෙත් ඉන්නවනේ. මේ හැමෝම ආණ්ඩුවේ ඉඳලා තියෙනවා. හැබැයි ඒ තිබුණු තෙල් ටැංකි පිළිබඳව කතා කරා ඇරෙන්න ගම් කිසි දෙයක් කරන්න බැරි වුණා. අපි තේරුම් ගන්න ඕන අපිට ආයෝජනය කරන්න බෑ. අපිට මීට අවුරුදු 50කට 60කට ඉස්සෙල්ලා ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තට ඒ ආකාරයේ ඒක දැන් ගොඩනගල ඉවරලා තරඟ කරන්න බැරි නම් කලාපයේ තියෙන රටවල් එක්ක ඒ තාක්ෂණෙත් එක්ක තරඟ කරන්න බැරි නම් අපිට වැඩක් තියෙනවද ඒක ගොඩනැගුවා කියලා? මන්දක සමහර කර්මාන්ත ගැන කියනවා, වැහිලා ගිය කර්මාන්ත අපි අටවගෙන දැන් අපි ආයෙ පටන් ගත්තා කියලා. පටන් ගන්න එක හොඳයි. හැබැයි පටන් ගත්තට වැඩක් නැහැ. අපි ඒකට මුදල් ආයෝජනය කරලා නිසි තාක්ෂණයේ දුවේ නැත්නම් කලාපේ රටවල් එක තරම් කරන්න බෑ. සමහරු කියනවා ඉඳගෙන සිංගප්පූරුවක් වෙන්න, ඩුබායි වෙන්න අපිට මෙන්න මෙහෙම තමයි තීන්දුව තීරණ ගන්න වෙන්නේ. එහේ ඒකාධිකාරයක් තියෙන කියලා. එහේ ඒකාධිකාරයක් තියෙනවා. මොකද මැතිවරණ නැහැ. එකම පාලනය තමයි දිගටම පවත්වාගෙන යන්නේ. පාලනය වෙනස් වෙන්නේ නැති හින්දා ඒ කට්ටිය තීන්දුව තීරණ වෙනස් කරන්නේ නැහැ. එක ප්‍රතිපත්තිය කියන්නේ එක්සත් අරාබ් එමිර රාජ්‍ය ගත්තත්, සිංගප්පූරුව ගත්තත් උඩ ඉන්න නායකයෝ එක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරගෙන යන්නේ. එහෙම මැතිවරණ ක්‍රමවේදයක් නැහැ උඩ ඉන්න නායකයෝ වෙනස් කරන්න. ඒ ප්‍රතිපත්තිය අරගෙන යන්නේ. ඒ නිසා ඒ කට්ටියට පුළුවන් රාජ්‍ය ආයතන හැටියට තියාගෙන ඒවා
ඔයට අවශ්‍ය මුදල් ටික පොම්ප කරලා ඒ තීන්දුව తీරන අරගෙන යන්න. හැබැයි මම විශ්වාස කරන පෞද්ගලිකව මේ රටේ බලශක්ති ක්ෂේත්‍රයේ කවුරු මොනවා කිව්වත් මම විශ්වාස කරනවා ඒක ප්‍රතිව්‍යුහගත කළ යුතුමයි. ප්‍රතිව්‍යුහගත නොකළොත් ඒ බරත් දරන්න වෙන්නේ මේ රටේ ඉන්න ජනතාවට පමණයි. මොකද සේවය ලබා දෙන ආයතන බවට පත් වෙන්න ඕන. ඒ සේවය අකණ්ඩව දෙන්න නම් සේවය ජනතාවට සාධාරණ විදියට දෙන්න නම් අපි ටෙලිකොම් ගැන කතා කරනෝනේ. ටෙලිකොම් එක මීට පෙර තිබුණු තත්ත්වයයි දැන් තියෙන තත්ත්වයයි. ටෙලිකොම් එක තව වැඩි දියුණු කරන්න පුළුවන්. ඉස්සර ටෙලිකොම් එකේ දුරකථනයක් ගන්න අපි ඉන්න ඕන අවුරුදු 6ක් 7ක් කෝලිමේ ඉන්න ඕන. හැබැයි ටෙලිකොම් කියන සමාගම ප්‍රතිව්‍යුහගත කරලා පස්සේ ටෙලිකොම් එකේ කට්ටිය හොයාගෙන යන දුරකථනේ පාරිභෝගිකයට දෙන්න. තරංගයක් තියෙනවා. සේවාව පිළිබඳ තියෙනවා අවස්ථාවක්. ඒක විය යුතුයි. ලංකා IOC සමාගම ආවම පහුගිය කාලේ අපි දන්නවා අපිත් නියෝජනය කරන මතවාදින්දන් අපි විරුද්ධ වුණා. හැබැයි ලංකා IOC සමාගමේ ඒ කරපු කොටස නිසා යම් තරංගයක් දුන්නා කණිත්තෙල් සංස්ථාවට. කණිත්තෙල් සංස්ථාව දැන් පහුගිය මාස 4 මීට මාස 4කට ඉස්සෙල් කණිත්තෙල් සංස්ථාවට තෙල් ගේන්න සල්ලිත් නැහැ. පඩි ගෙවන්න සල්ලිත් නැහැ. වැඩ කරගන්න විදියකුත් නැහැ. වහලා දාලා තිබුණේ. හැබැයි යම් මිල සංශෝධනයක් කරලා කාර්යක්ෂමතාවය වැඩි කරලා පස්සේ අපි දැන් කණිත්තෙල් සංස්ථාව අර අලාභ නැතුව දුවන තත්ත්වෙට. හැබැයි අලාභ නැතුව දුවන තත්ත්වෙට කිව්වට පැරණි අලාභය අපිට තහම ආවරණය කරගන්න බෑ. ට්‍රිලියන් එකක ණය තියෙනවා. ට්‍රිලියන් එකක ඒ ණය පිහව ගන්න නම් අපිට මේ ඉන්ධන අලෙවි කරලා ලැබෙන මුදල් වලින් ඒක පියවලා ගන්න ගියොත් එම තව අවුරුදු 100ක් විතර බලන් ඉන්න වෙයි. එහෙම කරන්න බෑ. මේවට හවුල් ව්‍යාපාර එන්න ඕන. අපි දන්නවා විපක්ෂය නියෝජනය කරන බොහෝ දෙනෙක් ආණ්ඩුවේ ඉන්නදි මේ මතේ හිටියා. හැබැයි කනගාටුවට කරුණ නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි මේවට සංශෝධන ගේනකට ප්‍රතිව්‍යුහගත කිරීම කරනකට අනපනත් වෙනස් කරලා මේ රටේ ජනතාවට අවශ්‍ය සේවාවන් ලබා දීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙනකට සමහරු ඇවිල්ලා ඒකට විරුද්ධ වෙනවා. මම ඇත්තටම පුදුම වුණා. කණිත්තෙල් නීතිගත සංස්ථාවේ විශේෂ විධිවිධාන පනත ගෙනල්ලා සංශෝධනය කරන අවස්ථාවේ සමගි ජන බලවේගයේ කිව විරුද්ධයි. මේ බොහෝ දෙනෙක් ඡන්දෙට ආවේ නැහැ. ඡන්දෙ දෙන්න නැතුව එළියේ හිටියා. හැබැයි මේ ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍යයි. මේක වෙන්න ඕන. මෙහෙම වුණොත් තමයි රට ඉදිරියට අනාගතයට යන්න පුළුවන් කියලා කතා කරපු හර්ෂද සිල්ලාවිල්ලා විරුද්ධ ඡන්දෙ දුන්නා. විරුද්ධ ඡන්දෙ දුන්නා. ඒක නම් තියෙන පුදුමේ. දැන් මම අද දැක්කා අදත් එතුමා ඉදිරිපත් කළ තියෙන වார்த்தාවක්. මූල්‍ය කමිටුවේ සභාපතිවරයා හැටියට මුදල් කමිටුවේ සභාපතිවරයා හැටියට එතුමාගේ තක්සේරුව. මම දන්නේ කොහොමද තක්සේරු කරේ කියලා. මේක ඇතුලේ කතා කරනවා පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳව. එතුමාගේ වார்த்தාවේ මෙතන තියෙනවා පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් අර සූර්ය පැනල හදන්න ඒ සූර්ය පැනල වලට අවශ්‍ය දේවල් හදන්න බදු ඉවත් කිරීම සමහරට අවාසික සහගත තත්ත්වයක් වෙයි කියලා. මට තේරෙන්නේ අවාසහගත තත්ත්වය ඇති වෙන්නේ කොහොමද කියලා. අවාසහගත තත්ත්වය තියෙන්නේ අපි තියෙන ඒ නීති රීති දැඩි කරොත් පමණයි. ඒක අද ලිහිල් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි මේ අයවැය තුලින් ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අඩිතාලමක් දානවා වගේම ඉදිරි කාලය තුලදී මේ ආයතන ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්ති මේ වශයෙන් මේ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ඉදිරිපත් කරාම අර විපක්ෂය මොන මතේ දරුවක් දේශපාලන වශයෙන් මම දන්නවා ඔබතුමන්ලගේ තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ තියෙන්නේ නම් ඔබතුමන්ලගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ ඉදිරිපත් කළ තියෙන කරුණු අනුව නම් අද අයවැයට විරුද්ධව නම් ඡන්දෙ දෙන්න පුළුවන් කමක් නැහැ. ප්‍රතිපත්තියේ තියෙන එකක් හැබැයි ඇවිල්ලා කියන්නේ තව එකක්. ඔබතුමන්ලගේ ප්‍රතිපත්ති අනුව නම් දැන් ඔබතුමන්ලා තමයි වැඩිම කෑ ගැහුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා. මට පිළිගන්න පුළුවන් විපක්ෂයට ගිහිල්ලා ඉන්න මාන්ත්‍රීවරු කීප දෙනෙක් ඉන්නවා අපේ ආණ්ඩුවේ ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා කට්ටිය. අපි ආණ්ඩුවෙන් අයින් වෙනවා. IMF එකට ගියොත් අයින් වෙනවා. ආණ්ඩුව පෙරලනවා එහෙම කියපු කට්ටියක් හිටියා. අන්න ඒ කට්ටිය විරුද්ධ වුණාට ගැටලුවක් නැහැ. හැබැයි ජාත්‍යන්තර අරමුදලට ඇයි යන්නේ නැත්තේ? ඇයි මේ බදු අඩු කරලා තියෙන්නේ? මේ බදු අඩු කරපු ඉඳ රාජ්‍ය ආදායම අඩු වෙලා තියෙනවා. රාජ්‍ය වියදම වැඩි වෙලා තියෙනවා. එහෙම කියපු කට්ටියට විරුද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. රාජ්‍ය වියදම වැඩි කරන්න බෑ අපිට මේක තුල. මම දන්නේ විපක්ෂ නායකතුමා සහ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු අතර මට ගැටුමක් තියෙනවද කියලා. මොකද හර්ෂ සිල්ලා මන්ත්‍රීතුමා කියන එක නෙවෙයි විපක්ෂ නායකතුමා කියන්නේ. හර්ෂ සිල්ලා මන්ත්‍රීතුමාගේ සමහර තැන්වල කියන කතාවේදී කියන දෙයි විපක්ෂ නායකතුමාගේ කතාවේදී කියන දෙයි එතන පරස්පරයක් තියෙනවා. විපක්ෂ නායකතුමා කියනවා මේකේ පඩි වැඩි කරන්න, මෙන්න මේ බදු අඩු කරන්න, මෙන්න මේවා ටික කරලා දෙන්න. හැබැයි අනිත් පැත්තෙන් කියනවා රාජ්‍ය වියදම අඩු කරගන්න ඕන, ආදායම වැඩි කරගන්න ඕන. මට කියන්නකෝ ආදායම් වැඩි කරගන්න ක්‍රමයක් මේ රටේ බදු වැඩි කරන්න නැතුව. ඒකත් බලමු. ඉතින් ආදායම වැඩි කරන ක්‍රමයක් කියන්නෙත් නැහැ. මේ රටේ ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, අපේ රටට ආදායම ලැබෙන විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ක්ෂේත්‍ර තුන, එකක් අපේ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ අපේ විනිමය, ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල්, සංචාර කර්මාන්තය, අපනයන කර්මාන්තය. හැබැයි අවාසනාවට පහුගිය අවුරුදු දෙකේ සංචාර කර්මාන්තය සහ ශ්‍රමිකයන්ගෙන් ලැබිච්ච මුදල් අපිට හීන වෙලා තිබුණේ. ඒක ඉතාමත් අඩු මට්ටමක තිබුණේ. කෝවිඩ් වසංගතයත් එක්ක රැකියා හිමි වුණා, ගමනාගමනයේ දුෂ්කරතාවයන් තිබුණා, ඒ රටවල්වල ආර්ථික අර්බුදවලට මුහුණ දුන්නා. ඒ නිසා ඒ රටවල්වල ජනතාවට අවශ්‍ය රැකියා ලබා දීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන හිතන් හුඟක් කට්ටිය රැකියා හිමි වුණා. එතන එවන්න පුළුවන් කමක් තිබුණේ නැහැ රටට මුදල්. අපිට තිබුණේ අපනාන ආදායම් විතරයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ඇතුලේ එකක් අපි සමත් වුණා. අපේ අපනයන ආදායම ආනයන වියදම ගත්තම අපි යම් පරතරයක් ඇති කරගත්තා. අවුරුදු ගානකට පස්සේ අපනයන ආනයන අතර පරතරයක් ඇති වුණා. ඒක අපි ඉදිරියට ගෙන යන්න ඕන. හැබැයි අපේ අපනයන වැඩි කරන්න නම් අපි කලාපේ රටවල් එක්ක අපි තරඟ කරන්න ඕන. අපි හිතාගෙන ඉන්නවා නම් අපේ තියෙන කෘෂි කර්මාන්තය මේ විදියටම කරලා අපිට දිනු වෙන්න පුළුවන් කියලා, වැවිලි කර්මාන්තය මේ විදියටම කරලා අපිට දිනු වෙන්න ඕන කියලා පුළුවන් කියලා, ඒක කරන්න බෑ. ඒකට ආයෝජනය අවශ්‍යයි, තාක්ෂණය අවශ්‍යයි. කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් මොන ආණ්ඩුවක් පත් වුණත් ආයෝජකෙක් ඇවිල්ලා මේ රටේ ආයෝජනය කරයි මේ තියෙන වටපිටාව තුල කියලා, එම වෙන්නේ නැහැ. ඒ ආයෝජකට අවශ්‍ය පහසුකම් ටික දෙන්න ඕන. ආයෝජකයෙක් එනකට ගහලා බන්නන්න බෑ. දැන් අදානි සමාගම එනකට විදුලි ක්ෂේත්‍රයේ, බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයක් වෙනුවෙන් එනකට අනිත් පැත්තෙන් ඉඳන් කියනවා ඔන්න එනවා මේ රටේ විදුලියත් පිටරට ගෙනියන්න එක්කෙනෙක් එනවා කියලා. පිටරට ගෙනියන්න එක්කෙනෙක් එනවා කියලා. අපේ ආණ්ඩුවේ වෙලාවේ අදානි සමාගම ආවම නැගෙනහිර පර්යන්තයට ආයෝජනය කරන්න ඒක තමයි පටන් ගත්තේ. ගහලා එලෙව්වා. ආයෝජනෙත් නැති වුණා. අවසානයේ තියෙන අපේ හොඳම කොටස වරායේ ඒ ආයෝජනය කරලා දෙන්න සිද්ධ වුණා. දැන් ඒකේ වැඩ යනවා. මට හිතනවා තව ටික දවසක් යනකොට මේ බටහිර පර්යන්තයේ ඉක්මන් වෙයි වගේ නැගෙනහිර පර්යන්තයට වැඩිය මේ යන විදියට. අපිට අවසානයේදී අපි මේ තියාගෙන හිටියට වැඩක් නැහැ. මේක අපේ පොළවේ කැල්ලක්. මේක අපිට ආයෝජක එන්න දෙන්නේ නැහැ කියලා තියාගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ. ඒක සංවර්ධනය වෙන්නේ නැහැ. ඔබ ගිහිල්ලා බලන්න නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, ඩුබායි වල කොහමද සංවර්ධනය වෙන්නේ? අද ආයෝජකයන්ට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ දෙනවා. ශ්‍රී ලාංකිකයෝ ගිහිල්ලා ආයෝජනය කරනවා. ඇයි? එහෙ පහසුකම් දෙනවා ඊට වැඩිය. මම දැක්ක අනුර කුමාර දිසානායක මැතිතුමා උදේ කිව්වා මේ රටේ ඉන්න මිනිස්සු දැන් මේ රට අතහැරලා යන තත්ත්වෙට පත් කරලා තියෙනවා කියලා. එතුමාලා තමයි ඒකට වග කියන්න ඕන ඇත්තරම. මේ රට ඉන්න නැතුව අතහැරලා යන තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ මේ රටේ රැකියා නැතුව කන්න බොන්න නැතුව නෙවෙයි. බහුතර දෙනා කියන්නේ කවුද? කන්න බොන්න තියෙන, ආයෝජනය කරලා තියෙන හොඳ ව්‍යාපාරිකයෝ දෙහන්නේ. ඇයි? ඔවුන්ගේ ආරක්ෂාව නැතිලා තියෙනවා. ස්ථාවරභාවය නැතිලා තියෙනවා. සංචාර කර්මාන්තය දියුණු වෙයිද? කෝටලයක් තියෙන මිනිහට දියුණු වෙන්න හිතන්න පුළුවන්ද? සංචාර කර්මාන්තය නැගගෙන එනකොට උද්ඝෝෂණ දෙක තුනක් කරලා වට කරලා ඉවරලා ගහලා පොලිසියත් එක්ක ගැටුම් ඇති කරගෙන මුළු ලෝකෙට දෙන මතේ මොකද්ද? මොකක්ද දෙන මතේ? රටේ මානව හිමිකම් උල්ලංඝනය වෙලා එවන දෙන්නේ මතේ. ව්‍යාපාරිකයෝ වට කරනවා. ව්‍යාපාරිකයන්ගේ උද්ඝෝෂණය කළ ඔවුන්ට බලපෑම් කරනවා. කිසිම ආයෝජකයෙක්ට එන්න දෙන්නේ නැහැ. එහෙම වුණාම තමයි අපේ රටෙන් අද විශාල පිරිසක් අද රට අතහැරලා යන තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. නියෝජ්‍ය කාර්ය සභාවතුනේ හොඳට බලන්න. ඒක පාර්ලිමේන්තුව බැලිය යුතු කාරණාවක්. රැකියාව වලට එළියට යන ප්‍රමාණයට වැඩිය මේ රටේ හොඳට ජීවත් වෙන්න පුළුවන් වෘත්තිකයෝ, ව්‍යාපාරිකයෝ, හොඳ ව්‍යාපාර තියෙන පිරිස් වැඩි වශයෙන් යන්න පටන් අරගෙන තියෙනවා. ඇයි? ඔවුන්ට පේනවා මේ රටේ දේශපාලන වශයෙන් අස්ථාවර කරනවා. මේ රටේ දේශපාලන වශයෙන් අස්ථාවර කරනවා පමණක් නෙමෙයි, ආරක්ෂාව නැතිලා තියෙනවා, ඉලක්ක කරගෙන ඔවුන්ට ප්‍රහාර එල්ල කරනවා කියලා. අර ඇති නැති පරතරය පෙන්නලා අද සමහරුන් දිහා වෛරයක් ඇති කරලා තියෙනවා ක්‍රෝධයක් ඇති කරලා තියෙනවා මේවා ඉතිහාසෙත් අපි දැක්කා සමහර තැන් වල වුණා අද ඒක තව තවත් වේගෙන් ඇතිලා එනවා මම තව ටික දවසක් යනකොට නියෝජ්‍ය කාර්ය සභාවට ඔබතුමාගේ තිල්ලීමක් කරයි පාර්ලිමේන්තුවෙත් සැහැල්ලු ඇඳුමින් සරසිලා ඉන්න ඉඩ දෙන්න කියලා මේ පාර්ලිමේන්තුවටත් ඕක ඉන්න ඉඩ තියෙනවා තව ටික දවසක් යනකොට පාර්ලිමේන්තුව මම පුදුම වෙන්නේ පාර්ලිමේන්තුවටත් ඒ தත්ත්වය ඇති වෙයි සිරත් ඉදිරියේදී අද සමහරලාදී මේක ට්‍රෙන්ඩ් එකක් කරගන්න ඕනේ අද වැරදි පූර්වදර්ශ ට්‍රෙන්ඩ් එකක් කරගෙන තියෙනවා වැරදි පූර්වදර්ශ ට්‍රෙන්ඩ් එකක් කරගෙන අද බිය වෙලා තියෙනවා ඒ නිසා අපි ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි මේ ආයවැය ඇතුලේ අපි දන්නෝ අපහසු කාරණා තියෙන්නේ අමාරු දේවල් තියෙන්නේ දැන් අපේ മന്ത്രി වුණත් අපි සමහර മന്ത്രി බැලුවේ විමද්දකට අරමුදල් ගන්න පුළුවන්ද වැඩි වශයෙන් අපේ ආසනයට දිස්ත්‍රික්කයට වැඩ කරන්න පුළුවන්ද කියලා ඔව් ජනාධිපති පැහැදිලිව කිව්වේ මුදල් නැහැ එහෙම අපිට වෙන් කරන්න ඒ කටයුතු කරගෙන යන්න අපේ ආර්ථික ශක්තිමත් වුණාට පස්සේ අපිට ඒ කටයුතු කරන්න පුළුවන් අපි ප්‍රමුඛතාවය ලබා දීලා තියෙන කාරණා කීපයක් තියෙනවා කෘෂි කර්මාන්තේ දීවර කර්මාන්තේ වැවිලි කර්මාන්තේ මේ කර්මාන්ත වලට ඒක දීලා තියෙනවා ඒ නිසා අපි මේක ඇතුලේ උත්සාහ කරන්න ඕන මේ තියෙන වැඩපිළිවෙල ඇතුලේ මේ වැඩපිළිවෙල ශක්තිමත් ඉදිරියට ගෙනියලා ආණ්ඩුව ඕනෙක් කෙනෙක්ට පිටව ගන්න පුළුවන් ඡන්දේ තියෙන වෙලාවට දැන් මම දන්නේ සමහරු දැන් විපක්ෂින් ඉන්නේදී ඉල්ලනවා ඡන්දයක් ඉක්මනට ඒ වෙලාවේ ඔබට මතක ඇති 2018 ඔක්තෝබර් මාසයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවානේ විසුරුවාම ගියානේ ඡන්දේ තියන්න එපා කියලා නඩු දැම්මනේ නඩු දැම්මා ඡන්දේ තියන්න එපා කියලා එහෙමත් නඩු දැම්මා පළාත් පාලන මැතිවරණ ඒ වෙලාවෙත් කල් දැම්මා පළාත් පාලන මැතිවරණ අවසාන මොහොතේ සංශෝධන ගෙනාවා පළාත් සභා මැතිවරණ අද දවසටත් නැහනේ එදා විපක්ෂයේදී අපි කිව්වේ පළාත් සභා මැතිවරණ කලින් තියන්න නෙමෙයි කලට වේලාවට තියන්න කියලා හැබැයි ඒ වෙලාවේ බලය තියා ගන්න ඕන නිසා එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂ දෙක එකට ආණ්ඩු කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටියත් කිව්වා ඒ වෙලාවේ ඡන්දෙට ගියොත් පළාත් සභාවේ එක මන්ත්‍රීකමක්වත් ගන්න බෑ මහායමතිකම නෙමෙයි මන්ත්‍රීකමක්වත් ගන්න බෑ ඒ නිසා 150ට 50 ගෙනාවා ගෙනල්ලා විකෘති මැතිවරණ ක්‍රමයක් ගෙනාවා විකෘති මැතිවරණ ක්‍රමයේ ගෙනල්ලා එදා විකෘති මැතිවරණ ක්‍රමයේ පීතෘත්වය දීපු කට්ටිය තමයි දැන් ගිහිල්ලා කියන්නේ මැතිවරණේ කලින් කියන්න කියලා පාර්ලිමේන්තු මැතිවරණේ වෙලාවට තියයි පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍ය නම් ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි අමාරුත් නැහැනේ කරන්න
කියන්නේ මේ පරාජයට පත් උනේ ඩිලිමිටේෂන් කමිෂන් එකේ ඩිලිමිටේෂන් කමිෂන් එකට ගරු මැතුමනි ආපහු අගමැතිතුමා ඉදිරිපත් කරන්න තිබුණා වෙන යෝජනාවක් මාස දෙකක් ඇතුළත ඒක ඉදිරිපත් කරේ නැහැ ඒක ඉදිරිපත් කරේ නැත්නම් ඔබතුමාලට දැන් ඉන්නේ ජනාධිපති ඒක කියපුව එක හොඳයි
ඔනරබල් මිනිස්ටර්
හොඳයි නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි ඔබ කියපුව එක හොඳයි ඒ වෙලාවේ කවුද පළාත් පාලන පළාත් සභා ඇමති ෆයිසර් මුස්තාෆා මේ පාර්ලිමේන්තුවේ එල්ල කිව්වා එතුමා ඡන්ද විරුද්ධව දෙනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති මෙතන පළාත් සභා පළාත් පාලන ඇමති මේ පාර්ලිමේන්තුවේ මෙතනට ඇවිල්ලා කිව්වේ එතුමා විරුද්ධව දෙනවා කියලා දැන් මේ බයිලා කියනවා කතා කරනවා
ඒක තමයි මම කිව්වේ තේරුම් ගන්න නැති එකේ ප්‍රශ්නේ තියෙන්නේ ඇමතිගේ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ අගමැතිතුමා ගේන්නේ මම අපේ දිනේෂ් ගුණරත්න මැතිතුමා හොඳට දන්නවා ඔබතුමා ගේන්නකෝ දැන් ආපහු ඒකේ යෝජනාව දැන් අගමැතිතුමා විදියට පුළුවන් නම් ගේන්නකෝ මාස දෙකෙන් ඔක් කරන්න
Honorable Minister, please let's not make this a debate. Please continue with your speech.
ආණ්ඩුවේ විපක්ෂයේ මාරුවෙන් මාරුවට අර ඉක්මන්ට ආණ්ඩුවේ විපක්ෂයේ දෙසරක් තුන්සරක් ඉන්නට අමතකගෙන කවුද හිටපු ඇමතිත් කියලා ඒ වෙලාවේ. ඒ වෙලාවේ ආණ්ඩුවේ හිටියේ කවුද? ඒ වෙලාවේ හිටියේ ඇමති කවුද? ඒවත් අමතකලා තියෙන්නේ. ඒක තමයි අර වෙන්නේ එකපාරට මාස දෙක තුනක් ඇතුළේ ආණ්ඩුවේ විපක්ෂයේ දෙපැත්ත තුන් පැත්තම ඉන්නකට. ඒක තමයි වෙන්නේ. ඒ නිසා ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ඉන්න උපසභාපතිවරයා ෆයිසර් මුස්තාෆා ඇමතුමා මේ පාර්ලිමේන්තුව වල මම ඇහුවම එදා ඇහුවම ඇමතුමා ඔබතුමා ඡන්ද දෙනවද මේ පනතර කියලා නෑ අපි දෙන්නේ නෑ කිව්වා මම දෙන්නෙත් නෑ කිව්වා අපේ පක්ෂ දෙන්නෙත් නෑ කිව්වා ඒ වෙලාවේ කියපු දේවල්
ඒ වෙලාවේ please wind up
ඒ වෙලාවේ පළාත් සභාව මැතිවරණ නැවැත්තුවා ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි ඡන්දයක් ඕන නම් කිසි ප්‍රශ්නයක් නෑ ඔබතුමා ලත්සම් කරන්න පාර්ලිමේන්තුව විසුරන්න කියලා අත්සම් කරන්න අත්සන් කළ දෙන්න. ඒක කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව විසිරුවන්න කියලා අත්සන් කරන්නේ නැහැ. බලන ප්‍රාදේශීය මැතිවරණේ මොකක් හරි කරගන්න පුළුවන්ද කියලා. ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, අපි අවසාන වශයෙන් උත් කියන්නේ රටක් හැටියට මේ අභියෝගාත්මක අවස්ථාවේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනාගේම වගකීමක් තියෙනවා. මේ රටේ ආර්ථික ක්‍රමවේදයේ නැවත වතාවක් යථා තත්ත්වයට පත් කිරීම ප්‍රවේශයක් ගන්න. ඒ ප්‍රවේශ සඳහා කවුරු ආවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පමණක් අපිට විසඳුම් ලැබුණ නැති වුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මෙතන ඉන්න සජිත් ප්‍රේමදාස මහත්තයාවයි කියලා වෙන මොනවත් වෙන්නේ නැහැ. ඕක තමයි එන්නේ. සජිත් ප්‍රේමදාස මහත්තයා තව ජාත්‍යන්තර අරමුදලක් එන්නේ නැහැ, තව උදව් කරන්න. ඒ නිසා මේ ක්‍රමවේදය තමයි ක්‍රියාත්මක කරගෙන යන්න වෙන්නේ. ඒ ක්‍රමවේද හර්ෂණ මන්තුමත් කියන එක හොඳයි. පහුගිය දවස් ඔතුමා කියලා තිබුණා බලශක්තිය සමුලුවකට. බලශක්තිය සමුලුවකට. අපේ බලශක්තිය පනතට විරුද්ධ වෙලා බලශක්තිය සමුලුවට කියලා තිබුණා. හරි. එසා ගරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමනි, මේ අයවැය වෙනුවෙන් ඒ සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලීමක් කරමින් අපි පුළුවන් තරම් ආණ්ඩුවක් හැටියට මේ අයවැය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් රටේ ජනතාවට අවශ්‍ය පහසුකම් සම්බන්ධව දින සඳහා ඒ අවස්ථාව උදා කර ගන්නව බව මතක් කරමින් මගේ කතාව අවසන් කරනවා.
Thank you. Honorable member, what is the point of order?
ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි, අද ලංකාදීප පුවත්පතේ තියෙනවා මනම් පිටියේ නිමල් ජයරත්න මාධ්‍යවේදී මහත්මයා විසින් ඉදිරිපත් කළ තියෙනවා අපේ පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිත මායිම සූර්යවැවට රක්ෂිත වෙන කොටස NLDB ෆාම් එකේ තියෙන කොටස ඩෝසර් දාලා වගා කටයුතු සඳහා කණ්ඩායමක් විසින් කටයුතු කරනවා කියලා. ඒ නිසා කෘෂිකර්ම අමාත්‍යතුමාට මම මේ පිළිබඳව යෝජනාවක් කරනවා.
මේ තාවකාලික This is not a point of order. Honorable Minister.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කාර්ක සභාපතිතුමනි, එතුමා ගෙනා යෝජනාව පිළිබඳව අපි අවධානය යොමු කරන ඒ වගේම අද පුවත්පත්වල පල්ලව වෙලා තිබුණ අපි කිසිසේත්ම මේ කැලෑවෙලි කරන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙම සිද්ධියක් වෙලා තියෙනවා නම් ඒක වහාම නතර කරන්නත් ඒ වගේම මේ විරුද්ධව කටයුතු කරන්නත් අපි සූදානම් වෙනවා. ඒ වගේම
Thank you Minister.
ක්‍රමානුකූලව වගා කිරීම සඳහා අවශ්‍ය වැඩපිළික් මිසක් පරිසරය විනාශ කරන්න අපි ඉඩ දෙන්නේ
නැහැ. Thank you very much Minister. Honorable Rishad Badruddin, you have 9 minutes.
Bismillah ar-Rahman ar-Rahim. இந்த வரவு செலவு திட்ட விவாதத்திலே பேச சந்தர்ப்பம் தந்தமைக்காக நன்றி கூறியவனாக, எமது நாடு சுதந்திரம் பெற்ற பொழுது ஜப்பானுக்கு அடுத்ததாக இந்த கண்டத்திலே பொருளாதாரத்திலே இரண்டாவது அந்தஸ்தை பெற்றிருந்த நாடு, இந்த நாட்டின் ஆட்சியாளர்கள் இந்த நாட்டுடைய ஆட்சி கதிரையிலே அமர வேண்டும் என்பதற்காக அவர்கள் அவர்களுடைய விருப்பத்துக்கேற்ப மக்களையும் மடையர்களாக்கி இந்த நாட்டின் பொருளாதாரத்தையும் நாசமடைய செய்து அவர்கள் எடுத்த பிழையான முடிவுகளும் பிழையான செயல்பாடுகளும் தங்களுடைய இருப்பை மாத்திரம் அவர்கள் பார்த்தார்களே ஒழிய நாட்டுடைய பொருளாதாரத்தை பற்றி சிந்திக்காத காரணத்தினால் இன்று இந்த நாடு வங்குரோத்தடைந்த நாடாக உலகத்திலே இன்று கருப்பு புள்ளி விட்டு பார்க்கப்படுகின்ற ஒரு நாடாக இந்த நாடு மாற்றப்பட்டு அவ்வாறான ஒரு நாட்டுடைய வரவு செலவு திட்டம் மிக ஒரு இக்கட்டான சூழலிலே இன்று சமர்ப்பிக்கப்பட்டிருக்கிறது. இந்த வரவு செலவு திட்டத்தின் சமர்ப்பிக்கின்ற பொழுது சில மாதங்களுக்கு முன்னர் இந்த நாட்டுடைய ஜனாதிபதி மக்களால் விரட்டப்பட்ட வரலாறு இருந்து கொண்டிருக்கின்ற இந்த நாட்டிலே ஏன் இவ்வாறு நடந்தது, அதிகபட்ச மக்களுடைய ஆணையை பெற்ற ஜனாதிபதியினால் தனக்குரிய காலத்தை கூட கழிக்க முடியாமல் இந்த நாட்டை இவ்வளவு ஒரு மோசகரமான நிலைக்கு கொண்டு வந்துவிட்டு அவர் நாட்டை விட்டு அதாவது ஓடுகின்ற அளவுக்கு அவருடைய செயல்பாடுகள் அமைந்தது. ஒரு திட்டமிடல் இல்லாத செயல்பாட்டினால் வரியை அவர் வேண்டிய முறையிலே ஒரே இரவோடு இரவாக குறைத்ததனூடாக 600-700 பில்லியன் ரூபாய் 2020 வருமானம் குறைக்கப்பட்டது. அதேபோலதான் விவசாய நாடாக இருக்கின்ற எமது நாடு விவசாயத்திலே தங்கியிருக்கின்ற 40% மக்கள் விவசாயத்திலே தங்கியிருக்கின்ற இந்த நாட்டிலே விவசாயிகளுடைய விடயத்திலே அதாவது உரத்தை இரவோடு இரவாக அதாவது இறக்குமதியை தடை செய்கின்ற ஆர்கானிக் சிஸ்டத்துக்கு போகின்ற ஒரு முறையை நடைமுறைப்படுத்த எடுத்த முடிவும் ஒரு திட்டமிடல் இல்லாத ஒரு ஆலோசனைகளை பெறாத விவசாயிகளுடைய ஆலோசனைகளை பெற்று அல்லது நிபுணர்களுடைய ஆலோசனைகளை பெற்று செய்யாத விடயத்தினால் விவசாயிகள் மிக மோசமான ஒரு நிலைமைக்கு பொருளாதார நிலைமைக்கு உள்ளாக்கப்பட்டார். அவ்வாறான பல முடிவுகளை இந்த அரசாங்கம்
வந்த காலத்திலிருந்து இனவாதத்தையும் மதவாதத்தையும் இந்த நாட்டிலே விதைத்ததனூடாக இந்த நாட்டிலே தங்களுடைய ஆணை வழங்கிய மக்களை திருப்திப்படுத்துவதை விட நாட்டு மக்களை திருப்திப்படுத்துவதை விட நாட்டை அவர்கள் அதல பாதாளத்துக்கு கொண்டு போவதற்கான செயல்பாடுகளான இனவாத மதவாத செயல்பாடுகளை முன்னெடுத்ததும் இந்த நாடு இவ்வளவு மோசமான ஒரு வங்குரோத்து நிலையை அடைய காரணமாக அமைந்தது. எனவே இன்று மிக வேதனையாக இருக்கிறது. நமது நாட்டை பார்க்கின்ற பொழுது நாட்டிலே உள்ள புத்திஜீவிகள் நாட்டை விட்டு வெளியேறி கொண்டிருக்கிறார்கள். வைத்தியர்கள், வைத்திய நிபுணர்கள் பலர் நாட்டை விட்டு வெளியேறி கொண்டிருக்கிறார்கள். இன்று வைத்தியசாலைகளிலே மருந்துகள் இல்லாமல் மக்கள் கஷ்டப்படுகிறார்கள். மருந்துகளை வெளியிலே போய் எடுப்பதற்கு பணம் இல்லாமல் கஷ்டப்படுகிறார்கள். இத்தனை பேர் இன்று வைத்தியசாலைகளிலே நோயாளிகளாக சரியான வைத்தியம் இல்லாமல் மருந்துகள் இல்லாமல் மரணித்துக் கொண்டிருக்கிறார்கள். அவ்வாறான ஒரு இக்கட்டான நிலையில் இன்று வைத்தியர்கள் வெளியேறுவதென்பது, வைத்திய நிபுணர்கள் நாட்டை விட்டு வெளிநாடுகளுக்கு தொழிலுக்காக செல்வதென்பது இன்னும் பெரும் ஆபத்துகளை நமது நாட்டிலே ஏற்படுத்தக்கூடிய பெரிய அதிர்ச்சிகரமான ஒரு காலமாக மாறிவிடுமோ என்று பயப்படக்கூடிய ஒரு காலத்திலே நாங்கள் இருக்கின்றோம். அதே போலதான் இன்று பாடசாலை கல்வி, அதாவது இலவச கல்வியாக இருந்தாலும் அவர்களுக்கு தேவையான ஏனைய பொருட்களை வாங்குகின்ற பொழுது, நான் இன்று காலையிலே வருகின்ற பொழுது முன்னால் ஒரு இராணுவ வீரர், முன்னாள் இராணுவத்தில் இருந்த ஒருவர், அவர் பல பிள்ளைகளுக்கு தந்தை என்பதனால் என்னிடத்தில் சொன்னார், எங்களுடைய பாடசாலை உபகரணங்களை பெற்றுக் கொள்வது என்பது இன்று இயலாத விடயமாக இருக்கிறது. அன்று 5000 ரூபாய் ஒரு பிள்ளைக்கு தேவை என்றால் இன்று 20,000 ரூபாய் தேவையாக இருக்கிறது. 400 மடங்கு அத்தியாச கொப்பி போன்ற உபகரணங்களுடைய விலை அதிகரித்திருக்கிறது. இன்று சாதாரண குடும்பங்களால், ஏழை மாணவர்களால் அவர்களுடைய கல்வியை தொடர முடியாமல் அவர்களுடைய பெற்றார்கள் திண்டாடுகின்ற ஒரு துர்ப்பாக்கிய நிலை. இந்த விடயத்திலே ஒரு திட்டமிடல் இல்லாமல் அரசாங்கம் செயல்படுகிறது. எனவே பொருட்களுடைய விலை என்பது இன்று கேள்விக்குறியாக, அதாவது கேட்பார் பார்ப்பார் இல்லாத நாடாக மாறியிருக்கிறது. கடந்த காலங்களிலே நாங்கள் அதற்கு பொறுப்பான அமைச்சர்களாக இருக்கின்ற பொழுது அந்த விஷயத்தில் மிக கவனமாக அதற்கான அதிகாரிகளை பயன்படுத்தி மாவட்ட ரீதியாக, கிராம ரீதியாக, பிரதேச ரீதியாக அவற்றை மதிப்பீடு செய்கின்ற, அதற்கு பிழையான வர்த்தகர்களை கைது செய்து நடவடிக்கை எடுக்கின்ற திட்டங்கள் இருந்தது. விலைகளை தீர்மானிப்பது அரசாங்கமாக இருந்தது. ஆனால் இன்று எல்லா பொருட்களின் விலைகளையும் வியாபாரிகள் தீர்மானிக்கின்ற அளவுக்கு நாட்டை மிக மோசமான நிலைமைக்கு கொண்டு வந்திருக்கிறார்கள். அது மாத்திரமல்ல, அண்மையிலே நாங்கள் பார்க்கிறோம் ஓமான் நாட்டிலே மிக மோசமான செயல்பாடுகள். அடிக்கடி எங்களோடும் தொலைபேசியிலே தொடர்பு கொள்கிறார்கள். அங்கு சென்றவர்கள் வர முடியாமல் கஷ்டப்படுகிறார்கள். பிழையான தொழிலுக்காக, விபச்சார நடவடிக்கைகளுக்காக பெண்கள் பயன்படுத்தப்படுகிறார்கள். இந்த விஷயத்திலே ஃபாரின் மினிஸ்ட்ரி, அதாவது அரசாங்கம், மிக கவனம் செலுத்த வேண்டிய ஒரு காலமாக இது இருந்து கொண்டிருக்கிறது. இந்த நாட்டுக்கு அதிகமான அந்நிய செலாவணியை பெற்றுத் தருகின்ற தொழிலாக இருந்த அந்த தொழில் இன்று அதை பிழையாக பயன்படுத்துகின்ற அவர்களுக்கு இன்று அந்த நாட்டிலே இருக்கின்ற தூதரகம் அவர்களுடைய விடயத்திலே அக்கறை செலுத்த வேண்டும். அரசாங்கம் பாராமுகமாக இருந்துவிட முடியாது. அரசாங்கம் அதற்கான பொறுப்பை எடுத்து அவ்வாறானவர்களை காப்பாற்றுகின்ற, அவர்களை நாட்டுக்கு கொண்டு வருகின்ற இவ்வாறான செயல்பாடுகள் எதிர்காலத்தில் நடந்துவிடாமல் பாதுகாக்கப்படுகின்ற விடயங்களையும் இதற்கு பின்னால் இருக்கின்ற சக்திகளையும் அடையாளம் கண்டு அவர்களுக்கு தண்டனை வழங்குவதன் ஊடாக இவ்வாறான செயல்பாடுகளை எதிர்காலத்திலே தடுக்கலாம் என்று நாங்கள் எண்ணுகின்றோம். அது மாத்திரமல்லாமல், அண்மையிலே ஜனாதிபதி அவர்கள் வந்தபொழுதும் வவுனியாவிலே நாங்கள் இந்த விஷயத்தை எடுத்துச் சொன்னோம். அதே போல இந்த சபையிலும் கடந்த 2 வருடமாக பலமுறை நாங்கள் சொல்லி வருகின்றோம். அம்பாறை மாவட்டத்திலே பல பொட்டுவில், அதே போல அக்கரப்பத்து பகுதியில் இருக்கின்ற வட்டமாடு, இன்னொருன்ன பல பிரதேசங்கள் பல்லாயிரக்கணக்கான ஏக்கர் காணிகள் விவசாய நடவடிக்கைகளுக்காக பயன்படுத்தப்பட முடியாமல் அந்த விவசாயிகள் பாதிக்கப்பட்டிருக்கிறார்கள். நாட்டிலே விவசாயத்தை அதிகரிக்க வேண்டும், உற்பத்தியை பெருக்க வேண்டும் என்று சட்டங்களை இயற்றிக்கொண்டு அல்லது அதற்கான முயற்சிகளை எடுக்கின்ற பொழுது இவர்களுடைய சொந்த காணிகள், யுத்த காரணத்தினால் அந்த விவசாய பூமிக்கு செல்ல முடியாமல் இருந்த காணிகள் எல்லாம் இன்று வனவளத்துக்கும் வனஜீவிக்கும் இடையிலே கெசட் பண்ணப்பட்டு இன்று அவர்களுடைய விவசாய நடவடிக்கைகள், விவசாயிகளாக இருந்தவர்கள் தங்களுடைய விவசாயத்தை செய்ய முடியாமல் துர்ப்பாக்கிய நிலைக்கு தள்ளப்பட்டு
இருக்கிறார்கள். இன்று அவர்களுடைய பொருளாதாரம் மிக மோசமான நிலைக்கு இருக்கு. இதை பலமுறை நாங்கள் அமைச்சரிடத்திலும் இதற்கு பொறுப்பான அமைச்சரிடத்திலும் ஆலோசனை சபை பாராளுமன்ற கன்சல்டேட்டிவ் கமிட்டி மீட்டிங்கிலும் இன்னொரு பல இடங்களில் சொல்லியும் அதற்கான தீர்வுகளை பெற்றுக் கொடுக்கின்ற அந்த காணிகளை அவர்களிடத்திலே ஒப்படைக்கின்ற அந்த நடவடிக்கைகளை அரசாங்கம் செய்யாமல் இருப்பது அவர்களுடைய அதாவது விவசாய உற்பத்தியை அதிகரிக்க வேண்டும் என்ற கொள்கைக்கு நேர் மாறானதாக சொந்த காணிகளிலே சொந்தமாக அவர்கள் விவசாயிகளை தடை செய்கின்ற ஒரு செயலாகவே இது இந்த நடவடிக்கைகள் இருக்கின்றது. அதே போலதான் வவுனியா மாவட்டத்திலும் ஒரு காலத்திலே உளுந்து உற்பத்தியிலே 1977-83 ஆண்டுகளிலே இந்த நாட்டுடைய 40% உளுந்து உற்பத்தியை வழங்குகின்ற ஒரு மாவட்டமாக வவுனியா மாவட்டம் இருந்தது. இன்று பல்லாயிரக்கணக்கான ஏக்கர் காணிகளை இன்று வனவள திணைக்களம் தன்னுடைமையாக்கி அதாவது GPS நூடாக 83 இந்த கலவரங்களுக்கு பின்னர் கொழும்பில் இருந்து கொண்டு இந்த காணிகளை எல்லாம் அரச காணிகளாக அதாவது வனவளத்துக்கு சொந்தமான காணிகளாக வனஜீவிக்கு சொந்தமான காணிகளாக GPS நூடாக அவற்றை கையகப்படுத்தி இன்று சொந்த காணிகளிலே அவர்கள் விவசாயம் செய்ய பண்ண முடியாமல் மிகவும் ஒரு மோசமான நிலைக்கு விவசாயிகள் தள்ளப்பட்டிருக்கிறார்கள். எனவே இவ்வாறான விஷயங்களை நாங்கள் இங்கு பலமுறை சொல்லியும் எந்தவித நிவாரணமும் எந்தவித நடவடிக்கையும் நீங்கள் எடுக்காமல் மிக வேதனையாக இருக்கின்றது. எனவே இன்று பல கை தொழிற்சாலைகள் மூடப்பட்டுக் கொண்டிருக்கிறது. இந்த நாட்டிலே 30 லட்சத்துக்கு மேற்பட்ட தனியார் துறையிலே வேலை செய்கிற தொழிலாளர்கள் அவர்களை பொறுத்தவரையிலே அவர்களுடைய வருமானத்தை இந்த பொருட்களுடைய விலை 200-300 மடங்காக அதிகரித்த பொழுதும் அவர்களுடைய சம்பளங்களில் இந்த மாற்றத்தையும் காணவில்லை. அதே போல சுயதொழில் ஊக்குவிப்பாளர்கள் சுயதொழிலை செய்கின்றவர்கள் மிக கஷ்டப்படுகிறார்கள். SME செக்டர் இன்று வீழ்ச்சி அடைந்து கொண்டிருக்கிறது. எனவே இவ்வாறான ஒரு மோசமான நிலையிலே நாங்கள் இருந்து கொண்டிருக்கிறோம். எனவே எதிர்காலத்திலாவது இந்த நாட்டிலே வருகின்ற ஆட்சியாளர்கள் இனவாதம் மதவாதங்களுக்கு அப்பால் நாட்டு நலனை பொருளாதார நிபுணர்களை வைத்து இந்த நாட்டுடைய நலனுக்கான திட்டங்களை கொள்கை ரீதியாக வகுத்து ஆட்சி கருவிகளை மாறுகின்ற பொழுது கொள்கைகளை மாற்றம் செய்யாமல் செயல்படுகின்ற ஒரு நல்ல நிலை வர வேண்டும் என்று பிரார்த்தித்து விடைபெறுகிறேன். நன்றி.
தேங்க்யூ.